වීලාන්ට ගෞරව ඉරාන් වික්‍රමරත්න ඇමතුමා.
ස්තුතියි. අද අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිනුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීමේ මේ යෝජනාව කරන අවස්ථාවේදී විශේෂයෙන්ම අල්ලස් දූෂණ කොමිසන් සභාවේ ක්‍රියාවලිය ගැනත් ඒ වගේම මූල්‍ය අපරාධ කොට්ටාශය පිළිබඳවත් කරුණු දැනටමත් සභාවේ සාකච්ඡා වෙලා තිබෙනවා. දැන් මම පළමුවෙන්ම ආණ්ඩු කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ කතාවේ සඳහන් කළා මේ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මැතිනියව අයින් කළා කියලා. මට මතකයි එදාත් ඈ මේ විමර්ශන කරගෙන යනකොට විපක්ෂයේ හිටපු අය ඈ පක්ෂපාතී විදියට මේ විමර්ශන කරගෙන යනවා කියලා ඈ ගැන හොයලා බලන්න ඕනේ, ඈව අයින් කරන්න ඕනේ කියන මේ චෝදනාව මේ සභාව තුලත් ගොඩනැගුවා. ඇත්තටම ඒකෙන් උනේ විශාල අයුක්තියක් උනේ. මම අදත් කනගාටුව ප්‍රකාශ කරනවා ඒ වගේ ස්වාධීන රාජ්‍ය නිලධාරීන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ වැනි ස්වාධීන රාජ්‍ය නිලධාරීන්ට ඒ අයගේ වැඩපිළිවෙල කරගෙන යන්න ඉඩ නොදී ඒ අයව අපි දුර්වල කිරීමෙන් ඒ අය අන්තිමට අස් වෙන්න සිදුවෙලා තිබෙනවා. ඒක ඇත්තටම රටට වුණ අවාසියක් කියලා මමත් සඳහන් කරනවා. මම එකඟ වෙනවා ඒ අදහස දැක්වූ ආණ්ඩු කුමාර දිසානායක මැතිතුමා එක්ක. ඒ වගේම දැනට විවාදය තුළ සඳහන් වුණ ආකාරයට අදහසක් ඇති කරලා තිනවා එච්චර ලොකු වෙනසක් වෙලා නැහැ කියලා අල්ලස දූෂණය පිළිබඳව හොයා සොයා බැලීම් වලදී. මම ඒකත් එක්ක නම් සම්පූර්ණයෙන්ම ඒ අදහස වැරදි කියලා ප්‍රකාශ කරන්න ඕනේ. 18 වෙනි සංශෝධනය ගෙනකොට මේ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට එක පහරක් වුණා. ඒ වගේම අප්‍රේල් මාසේ 2015 අප්‍රේල් මාසේ 19 වෙනි සංශෝධනය ගෙනල්ලා අපිට පුළුවන් වුණා මේ කොමිෂන් සභාවල් වල මේ අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඇතුළුව ඒවල ස්වාධීනත්වය අපිට පුළුවන් වුණා ශක්තිමත් කරන්න. ඇත්තටම වෙනසක් වෙලා තියෙනවා. මං හිතන්නේ දශකයකටම සිදු නොවන දෙයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු ඇමතිවරු ප්‍රශ්න කරලා තියෙනවා, විස්තර සොයාගෙන තියෙනවා, අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැන් ඒ වගේම කීප දෙනෙකුට විරුද්ධව ඒ චෝදනා පත්‍රත් දැන් අධිකරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් වෙනසක් වෙලා තියෙනවා. එතකොට නැගෙනවා, හඬක් නැගෙනවා, මේක වෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක් අනුවද කියලා. අපි ඔක්කොම දේශපාලඥයෝ. මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ 225ම දේශපාලඥයෝ. හැමදාම එදා ආණ්ඩුව විසින් හොරබොරු වංචාව අල්ලස දූෂණය පිළිබඳව විමර්ශනයක් යනකොට අනිවාර්යෙන්ම විපක්ෂයෙන් නැගෙන්න යන හඬ ඇවිල්ලා මේක දේශපාලන න්‍යාය පත්‍රයක් හැටියට සිදුවෙන දෙයක් කියලා. එතකොට මේ රටේ ජනතාව කොහෙන්ද යුක්තිය සාධාරණත්වය බලාපොරොත්තු වෙන්නේ කොහෙන්ද කියන ප්‍රශ්නේ ඇති වෙනවා. ඒ නිසා අපිට විශේෂයෙන්ම වගකීමක් තියෙනවා අධිකරණය හැමතිස්සෙම ශක්තිමත් කරන්න. විමර්ශනය තුළ ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණත් මොකද විමර්ශනය එන්නේ එදා තියෙන රජයේ ඒ ආයතන හරහා තමයි ඒක වෙන්නේ. ඒක අපරාධ දෙපාර්තමේන්තුව පුරවන් වෙන්න පුළුවන්, මූල්‍ය අපරාධ කොට්ටාශය වෙන්නට පුළුවන්, නැත්නම් අල්ලස් කොමිෂන් සභාවේ අල්ලස් දූෂණයට විමර්ශනයට විරුද්ධ තියෙන කොමිෂන් සභාව වෙන්නට පුළුවන්. ඒක කියන්න පුළුවන් එතකොට ඒක ඇවිල විධායකයේ කොටසක් කියලා. නමුත් අපි අධිකරණය හැමතිස්සෙම ශක්තිමත් කළොත් ඔය චෝදනාව නගනකොට ස්වාධීන අධිකරණයක් තියෙනවා නම් එතකොට අපිට මේ රටේ ජනතාවට විශේෂයෙන්ම විශ්වාසයක් ඇති වෙනවා කරුණු හොයලා බලලා අධිකරණ තීරණයක් ලැබුණද කියලා. අපිට මේ අල්ලස් දූෂණයට විමර්ශනයට කොමිෂන් සභාවේ ප්‍රමාදයක් තියෙනවා කියලත් හැමතිස්සෙම මේ මේ චෝදනාව පැන නැගෙනවා. එක එක පැත්තකින් බැලුවොත් ඒකේ සත්‍යතාවයක් තියෙනවා. ඇත්තට මේ අල්ලස් දූෂණ කොමිෂන් සභාවට ඉන්න පොලිස් නිලධාරිවරු නීතිඥවරු වල ලොකු අඩුපාඩුවක් තිබුණා. මේක දශකයකටම තිබුණා. ඒ නිසා ඒක ශක්තිමත් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒකේ හැකියාව capability technical capability ඒක ශක්තිමත් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. දැන්ට ඔය අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ නීතිඥවරු 30ක් විතර දැන් සිටිනවා. පසුගිය වසරේදී ඒ 30 දෙනාගෙන් 15 දෙනෙක් බඳවාගෙන තිබෙන්නේ පසුගිය වසරේදී කියන එකත් මම සඳහන් කරන්නට ඕනේ. ඒ කියන්නේ මෙතන ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩුව හදන්න කල් යනවා. මෙතන විශාල කල් ප්‍රමාණයක් යන බව සඳහන් වෙනවා. ඉතින් ජනතාව හිතනවා මේ ප්‍රමාදය සාධාරණ නැහැ කියලා. මේක අපි මීට වැඩිය ඉක්මන් කරන්න ඕනේ කියන එක. ඒ වගේම ගිය අවුරුදු 2015 2016 අයවැය ඉදිරිපත් කරනකොට රුපියල් මිලියන 500ක් වෙන් කළා අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ සංවර්ධන කටයුතු වලට කියලා. නමුත් ගිය අවුරුද්දේ එක රුපියල් 500ෙන් රුපියල් මිලියන 500ෙන් රුපියල් මිලියන 15ට අඩු කළා. ඇතරම 2016 දී රුපියල් මිලියන 500ක් ඒකට වෙන් කළත් ඇත්තටම වැය වෙච්ච ප්‍රමාණය ඇවිල්ලා රුපියල් මිලියන 37යි. ඒ නිසා තමයි අයවැයෙන් ඒ ප්‍රමාණය අඩු කළේ. නමුත් ඒකෙන් පෙන්නනවා මුදල් තියෙන කොටත් අයවැයෙන් වෙන් කරලා තියෙන කොටත් ඇත්තටම ඒක පාවිච්චි කරන්න එතන හැකියාවක් නොතිබුණ බව පැහැදිලි වෙනවා. ඉතින් මේ අල්ලස් දූෂණය ගැන කතා කරනකොට හුඟක් කොටස් වලට වගකීම් තියෙනවා. රජයට අනිවාර්යයෙන්ම වගකීම් තියෙනවා. විශේෂයෙන්ම විමර්ශන කටයුතු වලදී ඒව ඉක්මන් කරන්න පොලිසියට විමර්ශන කොමිෂන් වලට අපරාධ කොට්ටාෂ වලට මේ ඒ ඒ අවශ්‍ය ඒ අවශ්‍ය මුදල් වෙන් කරන්න සහාය දෙන්න. නීතිපතිටත් වගකීම් තියෙනවා. නීතිපති තුමාගේ අතේ තමයි තියෙන්නේ චෝදනාව අධිකරණ ගත කිරීම. එතකොට නීතිපති තුමා තුල ප්‍රමාදයක් තියෙනවා කියන එක මේ රටේ පොදු ජනතාවගේ අදහසයි. ඒක මම නැවත වරක් කියනවා. ඊට අමතරව අධිකරණය තුල සාමාන්‍ය නඩුවක් ඇහුවත් සෑහෙන දීර්ඝ කාලයක් යනවා අධිකරණය තුල. ඒක ඉදම් නඩුවක් වුණත් වෙන්නට පුළුවන්. සමහර අයවිල කියලා තියෙනවා ඒගොල්ලන්ගේ නඩු අවුරුදු 10 15 20කට ඒව ප්‍රමාද වෙලා තියෙනවා කියලා. මෙවැනි අධිකරණ පද්ධතියක් තියෙනකොට රටේ ජනතාවගේ විශ්වාසය ටික ටික කැඩි බිඳි යනවා. ඉතින් ඒ නිසා මම නැවතත් යෝජනා කරනවා අල්ලස දූෂණයට එරෙහිව ක්‍රියා කරන ඒ වගේම අල්ලස දූෂණ කොමිෂන් සභාවල් වලින් එන මේ චෝදනා අධිකරණ ගත කරනකොට විශේෂ අධිකරණයක් ඇති කළ යුතුයි. අල්ලස දූෂණය පිළිබඳ පමණක් නඩු අහලා නඩු තීන්දුව දෙන්න. මේ නඩු තීන්දුව දෙන්න පුළුවන් මාස 3කින් හැමදාම ඒ නඩු අහනවා නම් එතකොට කරුණ ඉදිරිපත් කරන අවස්ථාවල් දෙනවා නම් මාස 3ක පමණ කාලෙකින් මාස ගණනක කාලයකින් ඒ නඩු ඒ තීරණවලට ගේන්න පුළුවන්. එතකොට සොරකම් නොකරපු පුද්ගලයෙක් ඉන්නවා නම් දේශපාලඥ විතරක් නෙමෙයි නිලධාරීන් වෙන්න පුළුවන් මේ රටේ පුරවැසියන් වෙන්න පුළුවන් චෝදනාවල් ඉදිරිපත් වෙලා තිනව නම් ඒක ඒ අයගේ ගෞරවයටත් හොඳයි. මොකද ඒ අයට ඉක්මනට නිදහස් වෙන්නට පුළුවන්. ඒ අයගේ ඒ නම්බු නාම ඒ කීර්තිය ඒ අයට ආරක්ෂා කරන්නට පුළුවන්. අධිකරණ ප්‍රමාද වීමෙන් එතන අපහසුතාවයට පත් වෙන්නේ හුඟක් වෙලාවට මේවා නොකරපු මිනිස්සු. මේ වගේ චෝදනා ඒ අයට විරුද්ධව ආපුහම තමයි මෙවැනි දේවල් සිදුවෙන්නේ. ඒ නිසා for case load management you must have a better system. Some cases are heard for 10 to 20 years and this is unacceptable. The people in this country are losing confidence in the judicial process and I think we have a responsibility to make sure that there's better case load management and there is a special court to hear cases on corruption and bribery. so that those cases could be brought to a much faster resolution. Those who are innocent are protected through this method because their name and their honor can be defended if the judicial process is quickened. ඉතින් නීතිපති තුමාට ඒ වගේම අග්‍ර විනිශ්චය කරුටත් මම වගකීමක් තියෙනවා කියලා මේ අවස්ථාවේදී මතක් කළ යුතුයි.
දැන් අවසන් කරන්න.
අවසන් කරනවා. අපරාධ පරීක්ෂණ සිදුවෙගෙන යනවා. අද කතා කරනකොට විපක්ෂයෙන් චෝදනාව එල්ලුවා. ඇත්තටම මේ ඝාතකයෝ ආරක්ෂා කරන්න රජය වැඩ කරනවාද කියලා. පෝද්දල ජයන්ත වේවා, උපාලි තෙන්නකෝන් වේවා, කීත් නොයා වේවා. ඒ අයටත් එයාගේ පවුල්වලට සාධාරණ ඉෂ්ට විය යුතුයි. ලසන්ත වික්‍රමතුංගගේ මිනිමරුවන් කවදාවත් නිදහස යන්නේ නැති බවටත් අපි සහතික දෙනවා. ඒ වගේම එක්නෙලිගොඩ අතුරුදහන් වීම ගැන සඳහන් කළා. අපේ රජේ කිසිම මේව ආරක්ෂා කරන්නවත් වසන්නටවත් කිසිම ඉඩක් නැහැ. ඒ නිසා සාධාරණත්වයේ ඉෂ්ට විය යුතුයි. සාධාරණත්වයේ ඉෂ්ට විය යුතුයි. ඒකට අපේ රජය කැප වී සිටිනවා කියලත් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ. බටලන්දේ බට අහපු නිසා උත්තර දීලම වාඩි වෙන්නම්. බටලන්දේ චෝදනාවල් බටලන්දේ චෝදන අහගන්න උත්තරය අහගන්න උත්තරය අහගන්න උත්තරය අහගන්න බටලන්දේ චෝදනාවල් චන්ද්‍රිකා කුමාරණතුංග බණ්ඩාරනායක මේ රටේ ජනාධිපති වෙලා ඉන්නකොට කොමිසන් සභාවක් පත් කළා. ඒ චෝදනා ගැන හොයලා බලන්න. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති නියපත් කළේ කොමිසන් සභාව. ඒ කොමිෂන් සභාවේ නිගමනෙන් ඒ කොමිෂන් සභාවේ නිගමනේ ඇවිල්ලා ඒ බටලන්දේ සිදුවන දෙයට කිසිම දේශපාලඥයෙක් වග කිය යුතු නැහැ කියන එක තමයි එදා ඔබතුමන්ලාගේ පක්ෂයේ ඔබතුමන්ලාගේ ජනාධිපති නියපත් කරව කොමිෂන් සභාවේ එදා සදහන් කළේ කියන එකත් මේ අවස්ථාවේදී මම ඔබතුමාන්ට මතක් කරමින් බොහොම වාඩි වෙනවා ස්තුතියි
බොහොම ස්තුතියි Honorable Douglas Devanand.
Nandri Sabhayalukku Thalamathaangugindra Gaurava Uruppinar Avargale. Indriya Lancham Allathu Oozhal Pattiya Visaranai Aanaikkuluvin Lancham Thodarbaana Thidir Sodhanaigal Mutpana Kanakkin Varaiyil Thirutham Merkollal Thodarbaana Indriya Indha Vivadathil Kalandhu Kondu Ennudaiya Karuthukalaiyum Padivu Seiya Virumbugindren. இந்த நாட்டில் இளஞ்சம் மற்றும் ஊழல்களை ஒழிக்கும் நோக்கிலும் ஏற்கனவே இத்தகைய செயல்பாடுகளில் ஈடுபட்டோருக்கு எதிராக விசாரணைகள் முன்னெடுத்து சட்ட நடவடிக்கை எடுக்கும் நோக்கிலும் அதற்கு ஒத்துழைக்கும் வகையில் நிதி ஊழல் மோசடி தொடர்பான முறைப்பாடுகளை வழங்குமாறு இந்த அரசு ஆட்சிக்கு வந்த நிலையில் பொதுமக்கள் முன்பாக கோரிக்கை விடுத்திருந்தது. இந்த கோரிக்கைக்கு அமைவாக கோரிக்கை விடுக்கப்பட்ட முதல் மாதத்திலேயே சுமார் 4000 பொதுமக்கள் இவ்விடயம் குறித்த முறைப்பாடுகள் முன்வைத்தனர் என்றும் இளஞ்சம் பெற்றமை ஊழல் புரிந்தமை அரச சொத்துக்களை முறைகேடாக பயன்படுத்தியமை போன்ற குற்றச்சாட்டுகள் இந்த முறைப்பாடுகளில் அடங்கியிருப்பதாகவும் அறிய கிடைத்தது. இந்த ஒரு மாத காலத்திற்கு பின்னரும் இத்தகைய முறைப்பாடுகள் தொடர்ந்து கிடைத்த வண்ணமே இருப்பதாக ஊடகங்களின் வாயிலாக அறிய கிடைக்கின்றது. இதை தவிர இந்த நாட்டில் செயல்பட்டு வருகின்ற ஊழலுக்கு எதிரான முன்னணியும் சுமார் 500க்கும் மேற்பட்ட முறைப்பாடுகளை முன்வைத்துள்ளதாக தெரிய வருகின்றது. அந்த வகையில் பார்க்கின்ற பொழுது எமது நாட்டில் இடம்பெற்றுள்ள லஞ்சம் ஊழல் மோசடிகளை கண்டறிவது தொடர்பில் போலீஸ் குற்றப்புலனாய்வு பிரிவு நிதி குற்றப்புலனாய்வு பிரிவு இளஞ்சம் அல்லது ஊழல் விசாரணை ஆணைக்குழு பாரிய ஊழல் மோசடிகளை கண்டறிவதற்காக நியமிக்கப்பட்டுள்ள ஜனாதிபதி விசாரணை ஆணைக்குழு போன்ற நிறுவனங்கள் செயல்படுத்தப்பட்டு வருகின்றன. இந்த நிலையில் இதுகால வரையில் பெற்றுள்ள முறைப்பாடுகள் தொடர்பில் மேற்கொள்ளப்பட்டுள்ள நடவடிக்கைகள் என்ன என்பது குறித்து எமது மக்களிடையே பல்வேறு விமர்சனங்கள் நிலவுகின்றன. இன்று இந்த சபையில் முன்வைக்கப்பட்டுள்ள பிரேரணியை பார்க்கின்ற பொழுது முன்னைய வருடங்களில் தாக்கல் செய்யப்பட்ட வழக்குகள் முடிவடையாதன் காரணமாக வழக்குகளுக்கு உரிய பொருட்களாக தடுத்து வைக்கப்பட்டுள்ள பணத்தை வரவு வைக்க முடியாது போனமை காரணமாக வரவில் குறைவு ஏற்பட்டுள்ளதென குறிப்பிடப்படுகின்றது. இவ்வாறானதொரு நிலை தோன்றுவதற்கான அடிப்படைகள் என்ன என்பது பற்றி ஆராயாமல் நிதி வரவுகள் பல்வேறு துறைகள் சார்ந்து தங்கி இருப்பது நமது நாட்டின் தற்போதைய நிலையில் எத்தகைய பாதிப்புகளை கொண்டு தரக்கூடும் என்பது குறித்து நாம் சிந்தித்து பார்க்க வேண்டும். அந்த வகையில் நமது நாட்டில் இதுகால வரையில் இலஞ்சம், ஊழல், மோசடி மற்றும் அரச சொத்துக்களை முறைகேடாக பயன்படுத்தியமை குறித்து எத்தனை முறைப்பாடுகள் முன்வைக்கப்பட்டுள்ளன, அவற்றில் விசாரணை மேற்கொள்ளப்பட்டு முறைப்பாடுகள் எத்தனை விசாரணைகள் முடிக்கப்பட்டு சட்டமா அதிபர் திணைக்களத்துக்கு அனுப்பப்பட்டுள்ள விடயங்கள் எத்தனை, சட்டமா அதிபர் திணைக்களத்திலிருந்து ஆலோசனைகள் கிடைக்கப்பெற்றுள்ள விடயங்கள் எத்தனை போன்ற கேள்விகளுக்கான விடைகள் மக்கள் மத்தியில் தெளிவுபடுத்தப்பட வேண்டும். மேற்படி முறைப்பாடுகள் தொடர்பான விசாரணைகள் தாமதம் அடைவதற்கு இந்த ஆணைக்குழுவில் நிலவுகின்ற ஆளணி பற்றாக்குறை ஒரு பிரதான காரணமாக கூறப்படுகின்றது. எனவே இது குறித்து உரிய அவதானங்கள் செலுத்தி அதற்கான வெற்றிடங்களை நிரப்பி நடவடிக்கை எடுக்க முன்வர வேண்டும் என்றும், மேற்படி ஆணைக்குழுவில் விசாரணைகள் நிறைவு செய்யப்பட்டுள்ள முறைப்பாடுகள் தொடர்பில் வழக்குகள் தாக்கல் செய்யப்படுவதில் சட்டமா அதிபர் திணைக்களத்தின் செயல்பாடுகள் தாமதமடைய செய்வதாகவும் பல்வேறு விமர்சனங்கள் முன்வைக்கப்படுகின்றன. இது குறித்து உரிய அவதானங்கள் செலுத்தப்பட்டு நடவடிக்கைகள் எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்கின்றேன். அதே நேரம் அரசியல் காழ்ப்புணர்ச்சிகள் உள்நோக்கங்கள் காரணமாகவும் பொய்யான குற்றச்சாட்டுகள் முன்வைக்கப்படுகின்ற நிலைமைகளும் காணப்படுகின்றன. இவ்வாறான பொய்யான குற்றச்சாட்டுகள் முன்வைக்கப்படுகின்ற போது குற்றம் சாட்டப்படுகின்றவர் சமூகத்தில் தவறான கண்ணோட்டங்களுக்கு ஆளாக வேண்டிய நிலை ஏற்படுகின்றது. எனவே இவ்வாறு சுமத்தப்படுகின்ற பொய்யான குற்றச்சாட்டுகள் தொடர்பில் உரிய விசாரணைகள் மேற்கொண்டு உண்மைகள் வெளிப்படுத்தப்பட வேண்டும். அத்துடன் அக்குற்றச்சாட்டு பொய்யானது என காணப்பட்டால் அக்குற்றத்தை சுமத்தியவருக்கு எதிராக சட்ட ஏற்பாட்டில் உள்ளவாறு சட்ட நடவடிக்கைகள் எடுப்பதற்கும் நடவடிக்கைகள் மேற்கொள்ளப்பட வேண்டும் என்பதையும் நான் இங்கு மீண்டும் மீண்டும் வலியுறுத்த விரும்புகின்றேன். அதேபோன்று இளஞ்ச ஊழல் அல்லது ஊழல் தொடர்பான விசாரணையான குழுக்களை மாகாண மட்டத்தில் அமைப்பது குறித்தும் அவதானங்களை செலுத்த வேண்டும். இந்த நிலையில் ஆசிய பசிபிக் பிராந்தியத்தில் டிரான்ஸ்பெரன்சி இன்டர்நேஷனல் அமைப்பினால் அண்மையில் மேற்கொள்ளப்பட்ட ஆய்வொன்றின் அறிக்கை கடந்த 7ஆம் தேதி மக்களும் ஊழலும் ஆசிய பசிபிக் என்ற தலைப்பில் வெளியிடப்பட்டிருந்தது. அந்த அறிக்கையில் ஆசிய பசிபிக் பிராந்தியத்தில் இலங்கையர்களே போலீசாருக்கு அதிக லஞ்சம் வழங்குவதாகவும் பொது பாடசாலைகள், நீதிமன்றங்கள் மற்றும் பயன்பாட்டு வழங்குநர்களுக்கு மக்கள் லஞ்சம் செலுத்துவதாகவும் ஆய்வுகளை மேற்கொள்ளப்பட்ட 17 நாடுகளில் இலங்கை 17% இலஞ்ச அளவை கொண்டு அறிவிக்கப்பட்டுள்ளது. நன்றி.
தேங்க்யூ. ஹானரபிள் காஞ்சன் விஜயசேகர்.
ஓகே.
ஸ்துதி முலாசன உபன கரு மந்திரிதுமணி. அத்தவசை அல்லாசோ தூஷண கொமிசன் சபாவே வட்லி மத்திகாரம் பிலிபந்த கதாகரன முகத்தே விசேஷம் மட பெற கதாகரப்பு விசேஷம் ஆண்டு பக்ஷ நியோஜனேகரண மந்திரிதுமன்லாத் இவகை மே ஆண்டுவட்ட கினேன் பலேட்ட கினேன் கட்டியுது கரப்பு ஏ பார்ஷவாத் ஏ தக்குப்பு அதஹாஸ்வலதி விசேஷம் எகபத்தகிங் ஆண்டு பக்ஷங் கியவுனே யஹாபால்னே விஸ்வாசய ரட்டத்துல அது ஸ்தாபித்த விழா தீனாய் கேனக இவகையும் ஜனதா விமுக்தி பெறமுனே டிஎன்ஏ சங்விதானினு கேவுனே யஹாபால் ரஜே பலேட பத்துனாட்ட ஏ கட்டியுத்து கிரிமேதி அம்கிசி அடுபாடு தென் தக்கினோய் கேனக அப்பி முலாசனி உபின கரு சபாபத்துமணி விசேஷம் யஹாபால் ரஜே ஏ விஸ்வாசே கென கதாகராத்தி மஹிதனோ விஸ்வாசே கென லபா தென்ன புழுவாங் ஹொந்தம சஹாதிக்கே தமாய் 2017 அவுருத்தே ஜனவரி மாசே டிரான்ஸ்பெரன்சி ஆயத்தனே விசிங் எரி தக்கொபு அலுத்ம ஸ்ரேணிகத கிரி தூஷண பிலிபந்தவ ரட்டவல்லுல ஸ்ரேணிகத கிரிம் வெல்தி 2017 அவுருத்தேதி 2015 அவுருத்தர் வடிய 2016 அவுருத்தே ஸ்ரேணிகத கிரீம் வல்தி ஸ்தான 12 இஹலட்ட எனோ ஸ்ரீலங்காவ் தூஷண தர்ஷகவலி எக பத்தகிங் கேனோ ஆண்டுவெங் கேனோ விஸ்வாசியா கத்திலாத்தினோ ரட்டத்துல යහපාලනයක් බිහි වෙලා තියෙනවා දූෂණ වංචාව ඉවත් වෙලා තියෙනවා කියලා. නමුත් ලෝක ශ්‍රේණිගත කිරීම වලින් කියනවා නෑ ලංකාව තවත් දූෂිත රටක් බවට පත් වෙලා තියෙනවා කියලා. මේ කියනකම මම මේ වார்த்தාවල කියනවා ඩේලි මිර පත්තරේ තියෙන වார்த்தාවේ ශ්‍රී ලංකා becomes more corrupt කියන වார்த்தාවේ කියනවා මේ සිදුවීම සිදුවෙන් වෙන මොනක් තින්ද නෙමෙයි මේ රටේ සිදුවෙච්ච දවැන්තම වංචාව වෙච්ච මහා බැංකුවේ මහා දවල් වෙච්ච මහා මංකොල්ලේ හා විශේෂයෙන්ම මේ රටේ රාජ්‍ය නායකෙක්ට විරුද්ධව ප්‍රථම වතාවට අල්ලස් ගැනීමේ චෝදනාවක් එල්ල වෙනවා ජාත්‍යන්තර වශයෙන්. ඔස්ට්‍රේලියාවේ චැනල් 9 ඒ ප්‍රවෘත්තිවලදී ෆෑෆැක්ස් මීඩියා ආයතනයේ ඔවුන් වාර්තාවක් කරලා දක්වනවා වර්තමාන ජනාධිපතිවරයා එවකට ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරද්දී මේ රටේ සිදුවෙච්ච අල්ලස් දූෂණ ක්‍රියාවලියක් පිළිබඳව මේ වார்த்தාවේ අන්තර්ගත වෙන්නේ මේ ක්‍රියාවලි දෙක තමයි මේ රටේ අර දූෂණ ශ්‍රේණිගත කිරීම වලදී තව 12ක් ඉස්සරහට යන ඉවහල් වෙච්ච ප්‍රධාන කරුණු හැටියට මිට වැඩිය කරුණු බොහෝ ප්‍රමාණයක් තියෙනවා. අපි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලා පහුගිය මාස 4දී අපි මේ රජය විසින් කරපු මේ රජය විසින් මේ රටට අහිමි කරපු ධනය පිළිබඳව අපි පැමිණිලි 10ක් කරා. ටොප් 10 කියලා අපි ඒක පටන් ගත්තා. අද වෙනකොට මාස 4ක් ගත වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. අද එක පැමිණිල්ලක් පිළිබඳව එක ප්‍රකාශයක් අද සටහන් කරගෙන නැහැ. අපි මේ රටේ වෙච්ච මහා බැංකු වංචා වගේම ප්‍රාඩෝ ගනුදෙනුව වගේම වී මංකොල්ලේ වගේම ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශ තුලින් සිදුවන ඖෂධ මංකොල්ලේ වගේම මේ රටේ සිදුවන මහපොළ ආධාරය පිළිබඳව වෙච්ච වංචා වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බදු දීමේදී නැවතත් ශ්‍රී ලංකන් ගුවන් යානා බදු දීමේදී වෙච්ච වංචා වගේම වංචා ගණනාවක් පිළිබඳව මෝදර දීවර වරාය ඇතුළු වංචාවන් 10ක් පිළිබඳව පැමිණිලි කරලා තියෙනවා. නමුත් අල්ලස් දූෂණ කොමිසමෙන් තාම එක ප්‍රකාශයක් සටහන් කරගන්න ඒ පැමිණිලි ඉදිරිපත් කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද වෙනකන් සටහනක් කරගෙන නැහැ. මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු පැමිණිලි කරන්න. අපි දැක්ක දේ තමයි පහුගිය කාලේ විවිධ පුවත්පත් ගත්තම අපි දැක්කා අද දවසේ අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයා කිව්වා අද FCID එක ඒකපාර්ශ්වික වෙලා කියලා. FCID එක අද ලබා ගන්න අද නැත්නම් අද පහුගිය කාලේ පැමිණිලි ලබා ගත්තට මේ ආණ්ඩුවට බලයට පත් වුණාට පස්සේ ඒ පැමිණිලි ඉදිරිපත් කරාට අද ඒක පැමිණිල්ලක්වත් බාර ගන්න නැත්නට අද FCID ආයතනය පත් කරලා කියලා. මොකද්ද මේකෙන් කියවෙන්නේ? FCID ආයතනය දේශපාලනීකරණය කරයි කියන වචනේ අපි මුලින්ම දිගින් දිගටම කිව්වා. ඒක අද සනාථ කරනවා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මේ ආණ්ඩුව බලයට පත් කරන්න කටයුතු කරපු පාර්ශවයක්. ඒ වගේම පහුගිය දාලේ පුවත්පත් අපි දිහා බැලුවම ලක්බිම පුවත්පතේ ඔක්තෝබර් මාසේ 13 වෙනිදා 2016 මේ රටේ වර්තමාන ජනාධිපතිවරයා කියනවා දේශපාලන න්‍යාය පත්‍ර වලට වැඩ කරන්න එපා. CID FCID අල්ලස් කොමිසමට ජනාධිපතිගෙන් දොස්. මේ රටේ විධායක ජනාධිපතිවරයා කියනවා මේ ස්වාධීනයි කියන ආයතන තුන දේශපාලන න්‍යාය පත්‍රයට වැඩ කරන්න කියලා. එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලා පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ අගමැතිතුමා මුණ ගැහිලා කියනවා අල්ලස්ව දූෂණ කොමිසම අහෝසි කරන්න කියලා. දින මින පුවත්පතේ වාර්තා කරනවා. මෙවැනි වාර්තා ගණනාවක් තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල පිළිබඳව අල්ලස්ව දූෂණ කොමිසමට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ එකින්වත් අද පරීක්ෂණ ලක් කරන්න නැති කොමිෂන් බවට අදපත් කරලා තියෙනවා. එනිසා අපි මේ මොන විදියෙ අත්තිකාරම් මුදල් වැඩි කරත් මොන විදියෙ සම්පත් දුන්නත් මොන විදියෙ නිලධාරීන්පත් කරත් ඒ නිලධාරීන් තුලින් සිදුවෙන්නේ එක කණ්ඩායමක් දඩයම් කිරීම පමණයි නම් ඒ සභාවල අර ස්වාධීන කියන වචනය ඉවත් කරන්න සිද්ධ වෙනවා.
තව විනාඩියක් තිබෙනවා.
මම විනාඩි දෙකක් ගන්න අපේ චානක මන්ත්‍රීතුමාගේ. මේ කොමිෂන් සභාව තුලින් විශේෂයෙන්ම පහුගිය කාලේ ගරු සභාපතිතුමනි අපි දැක්ක දිගින් දිගටම විපක්ෂ ඉන්නේද්දි අද ආණ්ඩු පක්ෂ නියෝජනය කරන පිරිස් අපේ ආණ්ඩුවේ හිටපු විවිධ ඇමතිවරුන් චෝදනා අලක් කරා. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමාට වගේම එහා පැත්තේ හිටපු හෙජින් ගනුදෙනුව පිළිබඳව විවිධ ඇමතිවරුන් චෝදනා අලක් කරා. නමුත් ඔබ කල්පනා කරලා බලන්න අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නෝ නම් පමණයි අද අල්ලස්ව දූෂණ කොමිසම අරන් යන්නේ නැත්නම් අධිකරණයට අරගෙන යන්නේ. ආණ්ඩුවට විරෝධී වචනයක් හරි කියනෝ නම් ඒ පිරිස අරගෙන යනවා හැම කොමිෂන් සභාවක් ඉදිරියටම ආණ්ඩුව ඇමතිකමක් දරනවා නම් ඒක පුද්ගලයන්වත් ප්‍රකාශයක්වත් සටහන් කරගන්න මේ ආණ්ඩුවද කටයුතු කරන්නේ නැහැ හැබැයි ආණ්ඩුවේ ඇමතිකමක් දාලා එනවනම් දැන් ප්‍රියංකර ජයරත්න ඇමතිතුමා පෞගේ කාලේ ඇමතිකම අයින් ඉවත් වෙලා ඇවිල්ලා විපක්ෂේ වාඩුණා වාඩුණට පස්සේ අල්ලස් කොමිෂමට ඊළඟ පස්වතිය මෙක්කන් ගියා මේ කටයුතු වලින් සේරෙන්නේ මේ කොමිෂන් සභාව මොන විදියට අපි පත් කරත් මොන බලතල දුන්නත් අපි ස්වාධීනයි කියලා කිව්වත් ඒ කොමිෂන් සභාව තුලින් ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රය කියන එක අපි මේ වෙලාවේ මතක් කර සිටිනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි පහුගිය කාලේ අපි දැක්කා දැන් මේ අදහස් ප්‍රකාශ කරපු මන්ත්‍රීවරු කිව්වා නෑ නඩු විශාල ප්‍රමාණයක් පහුගිය අවුරුදු දෙකේ අල්ලස්සෝ දෝෂණ කොමිෂමෙන් නඩු වාර්තා කරලා නඩු ඉදිරිපත් කරලා මේ අධිකරණය වෙත ගෙනිච්චා කියලා. නමුත් අපි දැක්කේ නෑ මොන මොහොතකවත් පහුගිය අවුරුදු දෙක කාලය තුලදී මේ රටේ කතා කරපු මහ බැංකු මංකොල්ලේ මේ හැම පුද්ගලෙක්ම ඕනම පුද්ගලයෙක්ගෙන් අහන පුද්ගලයෙක්ගෙන් මේ මහ බැංකු මංකොල්ලේ පිළිබඳව තොරතුරු දන්නවා. නමුත් ඒ තොරතුරු මොන තොරතුරු තිබුණත් රටේ ඉන්න ජනාධිපතිවරයා මේ පිළිබඳව විවේචනය කරා සන්දානේ මහලේකම්වරයා මහින්ද අමරවීර ඇමතිතුමා මේ පිළිබඳව අල්ලස්සෝ දූෂණ කොමිෂමට අවුරුදු දෙකකට පෙර ජනවාරි මාසේ ගිහිල්ලා පෙබරවාරි මාසේ ගිහිල්ලා 2015 අවුරුද්දේ පැමිණිල්ලක් බාර දුන්නා. නමුත් අද බිලියන කෝටි 26ක් වංචාවක් කරපු මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කරපු අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳව මේ කොමිෂන් සභාවලින් කිසිම පරීක්ෂණයක් අද පැවැත්වෙන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරනවා අපි ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපි තිල්ලිම කරනවා අපේ කණ්ඩායම යම්කිසි වැරද්දක් කරලා තියෙන පුද්ගලෙක් ඉන්නවනම් ඒක නීතිය ක්‍රියාත්මක කරන්න. නමුත් එක නීතියක් ඒකාබද්ධ විපක්ෂයටත් ආණ්ඩුව විරෝධී කණ්ඩායමටත් එක නීතියක් රජය කරන පාර්ශ්වයටත් කරන්න නෙවෙයි මේ කොමිෂන් සභාව බලගන්නවන්නේ. කොමිෂන් සභාවල අඩුපාඩු තියෙනවා නම් නිලධාරීන් ගැඩුවක් තියෙනවා නම් පහසුකම් වල අඩුවක් තියෙනවා නම් ඒක කිරීමට අපේ කිසිම බාධාවක් නැහැ. නමුත් ඒ පහසුකම් ලබා ගන්නේ ආණ්ඩු විරෝධී කණ්ඩායම දඩයම් කිරීමට නම් ඒ පිළිබඳව අපේ විරෝධය පළ කරනවා. ඒ නිසා මේ අද දවසේ ඉදිරිපත් කළ තියෙන යෝජනා තුලින් අපි විශ්වාස කරනවා රටේ ජනාධිපතිවරයා ඒ වගේම මේ පාර්ලිමේන්තු කතානායක ප්‍රමුඛ මේ ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා විශේෂයෙන්ම මේ කොමිෂන් සභා ස්වාධීන කොමිෂන් සභා හැටියට පවත්වගෙන යන්න අවශ්‍ය සහයෝගය ලබා දීලා විශේෂයෙන්ම ලංකාව පහුගිය කාලේ ඒ දූෂණ දර්ශකවතුමින් ස්ථාන 12ක් ඉදිරියට ගියා. අඩුමතරමේ ඉදිරි අවුරුදු දෙක තුනේදී රටට ඒ නැවතත් කීර්ති නාමය හිමි කරගන්න පුළුවන් වෙන ක්‍රමවේදයට යන්න අර ජනාධිපතිවරයා ඉල්ලීම් කරලා තිබුණා. අපි දැක්ක මාධ්‍ය එතුමාගේ නමත් මේකේ ගෑවිච්ච නිසා අල්ලස්සෝ අල්ලස් සිද්ධියක් පිළිබඳව එතුමා ඉල්ලීමක් කරලා තිබුණා. නීතිපතිවරයාගෙන් එතුමා පරීක්ෂණයක් පවත්වලා වහාම මේ පිළිබඳව දැනුවත් කරන්න කියලා. නමුත් එතුමා පරීක්ෂණයක් ඉල්ලලා අවුරුද්දක් ගත වෙනවා. නමුත් ඒ පරීක්ෂණය පිළිබඳව කිසිම ප්‍රකාශයක්
සම්මන් කරන්න
අවසන් කරන්න මේක රටට සිදුවෙච්ච කැරලක් ඒ පිළිබඳව පරීක්ෂණ කරන්න කියන ඉල්ලීම කරමින්
බොහොම ස්තුතියි. මිලන් ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා
ගරු මුරාසුන මන්ත්‍රීමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවේ ඒ ආයතනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන මේ පනත මේ අවස්ථාවේ මට කතා කරමින් ලැබීම ගැන. විශේෂ අපි දන්නවා අපේ රට තුළ පසුගිය වසර 10 තුළ අල්ලස් ඒ වගේම දූෂණ විතරක් නෙමේ මංකොල්ලකෑම් බීසන මිනීමැරුම් හැම දෙයක්ම ඉතාම අධිකව සිද්ධ වුණු කාලහෝරාව. ඒ කාලහෝරාවෙන් රට බේරගන්න දායකුණු අය විදියට අපි ජනවාරි 8 වෙනිදා මේ රට අපිට පුළුවන් වුණා මේ දූෂණය කරපු අයගෙන් භීෂණය කරපු අයගෙන් මේ රට සූරම් කාපු අයගෙන් රට බේරගන්න. ඊට පස්සේ තමයි මේ ආයතනය ශක්තිමත් කරලා මේ ආයතනය තුලින් අපේ ජාතික ධනය මංකොල්ල කාපු අපේ සම්පත් සූරගෙන කාපු අයට දඬුවම් ලැබීමට අවශ්‍යතාවය පෙන්වන්න ඒ දඬුවම් ලැබීම සඳහා මේ ආයතනය ශක්තිමත් කරන්න කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා මං හිතන්නේ විශේෂයෙන්ම ලෝකයේ තුල අපේ රට කොන් වෙලා ඉද්දි අපේ රට ලෝකයෙන් වෙන් වෙලා ඉද්දි අපිට පුළුවන් වුණා මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය හදලා මේ තුලින් අපේ රට ශක්තිමත් කරන්න. අපි දන්නවා මේ වෙලාවේ මේ පෞගේ කාලේ හොරකම් කරපු අයට ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ හොරකම් කරපු අයට දඬුවම් ලැබෙන දවස පිළිබඳව තියෙන සැකය. මේගොල්ලෝ පෞගේ කාලේ හොඳ හොඳ සෙල්ලම් දාපු අය. ඔය කෑ ගහන අය ඔය සේරම හොඳ හොඳ බඩු තමයි කෑ ගහන්නේ.
තියනිසා ඒයට ඕන ඉක්මට ආණ්ඩුවක් ගන්න මොකද අල්ලස්සා දූෂන කොමිසන් සභාවෙන් හෙට කතා කරයි ද අනිත්ත කතා කරයිදි කියලා තමයි ගොඩක් අය කල්පනාවෙන්ඉන්න. තියනිසා මේකෙන් ගැලවෙන්න වුණා තමයි ඉක්මට ආණ්ඩු ඉල්ලන්න හැබ අපිට ඕන මේ ආයතනය ශක්තිමත් කරලා මේ ආයතනය තුළින් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න. අපි දන්නවා අද මේ ආණ්ඩුවට මොනවිදියට ඇඟිල්ල දික්කරත් ජාත්‍යන්තරය තුළ මේ ආණ්ඩුවේ විනිවිධ භාව පිළිගැනීම දිනින්දින වැඩියනවා. දැන් අපි දන්නවා මේ 24 වෙනිදා ගරු රවී කරුණාරාග ඇමතිතුමාට මේ ආසියානු සංස්කෘතික කලාපේ හොඳම මුදල් ඇමතිවරයා විදිහට සම්මානය ලැබෙනවා. ඒ නිසා මේවා තමයි ඇත්ත. මේවා තමයි ඇත්ත. මේ බොරුව නැත්ත ඇත්ත කරන්න පුළුවන් කාරණා මේවා තමයි. ඒ නිසා පහුගිය කාලේ මේ හාදේව අපේ ඇමතිවරුන්ට වැරදි ලේබල් ගහන්න නදුව. අපේ ඇමතිවරුන් චෝදනා කරන්න නදුව. හැබැයි ලෝකයේ ඉදිරියේ අපේ මැති ඇමතිවරු, අපේ ආණ්ඩුව, අපේ ජනාධිපතිවරයා, අපේ අගමැතිවරයා දිනින් දින බැබලන තත්ත්වයට, දිනෙන් දින පිළිගැනීමට ලක්වන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද අපේ ජනාධිපතිවරයා ගැනත් අර හිටපු මන්ත්‍රීවරයා මොනවාද මොනවාද චෝදනා වගයක් කරා. අද ජනාධිපතිවරයා අද රුසියාව බලා ගියා. මේ ජනාධිපතිවරයා බලයට පත් වුණා දැස මේ රටේ අගමැතිවරයාටත් ජනාධිපතිවරයාටත් තියෙන තැන මේ රට තුල ඉන්න ජනතාවට වඩා ලෝකයේ තුල ඉන්න ජනතාව දන්නවා. ලෝක නායකයෝ දන්නවා. පසුගිය කාලේ අර ලිබියාවටයි එහෙම නැත්නම් තවත් අර ස්වාසිලන්තයටයි ගිය නායකයෝ හිටපු රටේ අද අපේ රටේ නායකයෝ යන්නේ ජපානෙට, ඇමරිකාවට, රුසියාවට, එංගලන්තෙට, එහෙම නැත්නම් නවසීලන්තෙට, ඕස්ට්‍රේලියාවට මේ වගේ ලෝකෙ පිළිගත්තු රටවලට. ඉතින් මේවා විඳව ගන්න බෑ සමහර අයට. දැන් අද මට ගරු මන්ත්‍රීතුමනි ආරංචියක් ඔදේ පත්තරේ තිබුණා. ජාතික නිදහස් පෙරමුණේ නායකයා උපවාසයක් කරනවා කියලා. මේ නායකයාගේ උපවාස ගැන අපි අද ඉන්නේ මේ දන්නේ. අපිට මතකයි තුම්මුල්ලෙත් ඔයගේ උපවාසයක් කරුවා. තුම්මුල්ලේ උපවාස කරන ගමන් හොරෙන් හොරෙන් ලෙමන් පොප් කෑවා. ඉතින් අපි දැන් බන්ධනාගාර අමතිතුමාට බන්ධනාගාර නිලධාරින්ට කියනවා වහම පරීක්ෂා කරන්න මේ උපවාස කරනවායි කියන මන්ත්‍රීවරයා ගාව හොරෙන් හොරෙන් කන්න ලෙමන් පොප් අංගක් ඉන්නවද කියලා. අනිත් එක අපි දන්න විදිහෙන් නම් එතුමාට උපවාස කරන්න පුළුවන්. මොකද පහුගිය ටිකේම දිගටම හැමදාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා උදේට කනවා පිදුරු තලාගල කන්ද වගේ බත් එකක්, දවල්ට කනවා සමනල කන්ද වගේ එකක්, හැන්දෑවටත් නකල්ස් කන්ද වගේ ලොකු කන්දක් ගිලලා තමයි මෙතන පාර්ලිමේන්තුවෙන් බන්ධනාගාරට යන්නේ. ඉතින් උපවාස කරන එක ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ. උපවාස කරන්න පුළුවන්. හැබැයි ඒ නිසා අපි විශේෂයෙන්ම අපි කියනවා ජාතික නිදහස් පෙරමුණේ තමන්ගේ සගයෝ 4-5 දෙනෙක් ඉන්නවා. තමන්ගේ නායකයා උපවාස කරන වෙලාව අපේ පාර්ලිමේන්තුවේ ගිහිල්ලා කැන්ටිමේ ගිලින්න එපා. ඔයාලත් උපවාස කරන්න. ඔයාලත් ඔයාලගේ නායකයෝනේ පුළුවන් නම් මේ පාර්ලිමේන්තුව උපවාස කරන්න. මේගොල්ලෝ මේ ගිලිනවා ගිහිල්ලා පාර්ලිමේන්තුව. අදත් මම දැක්ක ඔය ආදෝ තමන්ගේ නායකයා හරිය උපවාස කරනවා. ඉතින් මේකේ ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියලා අපි නෑ හොයන්න බෑ. අනිත් එක වීරවංශ මන්ත්‍රීතුමා උපවාස කරන්න මොනවටද? එතුමා මොනවටද බන්ධනාගාරයට කියලා දෙන්නේ? එතුමා රජයේ වාහන 80ක්ද 90ක්ද 100ක්ද අවභාවිතා කරලා අවභාවිතාගේ හොඳමත් එක තමන්ගේ පවුලේ අක්කලට නංගිලට නෝනගේ යාළුවන්ට නෝනගේ නංගිලට තව හරයම්බුවලට මෙහයම්බුවට දීලා තමයි මේ වාහන අවභාවිතා කරලා. ඉතින් මේවා කරලා බන්ධනාගාර ගත වුණාට පස්සේ ඒක ඇතුලේ උපවාස කරන එකේ තේරුම මන් දන්නේ නැහැ මොකද්ද කියලා. අනිත් එක උපවාස පිළිබඳව එතුමාට මහාචාර්ය උපාධියක් තියෙනවා. අපිට මතකයි තුම්මුල්ල කරපු උපාධිය. ඉතින් ඒ නිසා එතුමා කරන උපවාස ගැන නම් අපේ රට ජනතාව තුළ කිසිම පිළිගැනීමක් විශ්වාසයක් නැහැ. ඒ නිසා මම බන්ධනාගාර නිලධාරීන්ට කියනවා මෙතුමා මේ කරන උපවාසය පිළිබඳව පොඩ්ඩක් වැඩි අවධානයකින් ඉන්න කියලා. මොකද මොනවාරි කෑමක් සාක්කුවරි හංගගෙන ඇති අනිවාර්යෙන්. එහෙම නැත්නම් එතුමාට උපවාස කරන්න බෑ. ඒ වගේම අද අපි දැක්කා එක මන්ත්‍රීවරයෙක් බටලන්දක් ගැන කතා වෙනවා. මේ බටලන්ද ගැන කතා වෙනකොට අපිට මතකයි හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාලේ තමයි බටලන්ද පිළිබඳව කොමිසමක් හැදුවේ. එතුමියගේ කාලෙම තමයි කොමිසමෙන් බටලන්ද පිළිබඳ වාර්තාවක් ආවේ. මම ඔය කෑ ගහන අයට කියනවා පුළුවන් නම් බටලන්ද වාර්තාව අතේ තියාගෙන කෑ ගන්න. බටලන්ද වාර්තාව අතේ තියාගෙන කෑ ගන්න. මේ බොරුවට අපේ නායකයෙන් මඩ ගහන්න හදුවට අපේ නායකයෝ මඩ ගාගෙනත් නැහැ, මඩ ගාගන්නෙත් නැහැ. අපේ නායකයෝ හොරකම් කරන්නේ නැහැ, හොරකම් කරලත් නැහැ. මෙයාලගේ නායකයෝ තමයි හොරකම් කරපු අය මේ රටේ. මේ රටේ සම්පත් කොල්ල කාපු අය. දැන් ශ්‍රී ලංකා න්‍යායලයින් නිසා ගැන කතා කරනවා. ශ්‍රී ලංකාවේ න්‍යායලයෙන් සමාගමේ කෝටි 46,000ක් පාඩු ලැබු ආයතනයක් ඉදිරියේ 2015 බාරගත්තා. කෝටි 46,000 පාඩු කරුවේ කවුද? මස්සිනාකරණය කරේ ශ්‍රී ලංකා එයාලයින් සමාගම කවුද? අපිද? මස්සිනාකරණය කරලා පාඩු කරුවේ. අද ඉන්න සභාපතිවරයා, අද ඉන්න ප්‍රධාන නිලධාරියා අද මේ අලාභය 50%කට වඩා ප්‍රමාණයක් අඩු කරලා තියෙනවා මේ අලාභය. ඉතින් මෙන්න මේවා තමයි අපි අගයන්න ඕනේ. එහෙම නැතුව ශ්‍රී ලංකන් න්‍යායලයින් සභාවකම පහුගිය කාලේ අපිට කරපු අමතක කරලා කතා කරන්න බෑ. ඒ 2007 වෙනකන් ශ්‍රී ලංකන් න්‍යායලයින් සභාවකම මේ රටේ ලාවලපු ආයතනයක් විදිහට තිබුණේ. 2007 ඉඳන් 2015 වෙනකොට කෝටි 40,600ක් අලාභ කරුවේ කොහොමද? මේවා තමයි අපි කතා වෙන්න ඕනේ. ඉතින් මේ වට විරුද්ධව අල්ලස්සා දූෂණ කොමිෂන් ශක්තිමත් කරන්නද වෙන මොනවද කරන්න ඕනේ?
දැන් අවසන් කරන්න.
මට තව විනාඩි කීපයක් දෙන්න. ඒ නිසා මේ අපි පැහැදිලිවම කියනවා මේ ආයතන හදලා තියෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න. මෙතනින් එහාට හරි හොරගම් කරන කෙනෙක් අපේ පැත්තේ හරි ඉන්නවා නම් ඒක දැලට අහු වෙන්න පුළුවන් විදිහට තමයි මේ ආයතන ශක්තිමත් කරන්නේ. නේද? අපිට කවුරුවත් හොරු බේරන්න ඕනමක් නැහැ. තව පැහැදිලිවම කියනවා අපි මේ ආයතන ශක්තිමත් කරනවට 100%ක් එකගයි. ඒ නිසා ඔය පැත්තෙත් ඉන්නවා නම් හොරගම් නොකරපු අය අනාගතයේදී හොරගම් කරන්න බලාපොරොත්තු නොවන අය මේ ආයතන ශක්තිමත් කරන්න සහයෝගය දෙන්න කියලා තාම ආදරෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි ඔබතුමාට.
Honorable Charles Nirmal Nadan.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இன்றைய லஞ்சம் ஊழல் தொடர்பான திருத்தம் தொடர்பாக இன்று பேச அனுமதித்ததற்கு நன்றி தெரிவித்துக் கொள்கிறேன். இன்று இந்த நாட்டிலே லஞ்சம் ஊழல் ஆணைக்குழு ஒரு சுயாதீனமாக இயங்க வேண்டியது. ஆனால் அந்த ஆணைக்குழு இன்று இந்த அரசாங்கத்தின் ஒரு அமைச்சு போல இயங்கிக் கொண்டிருப்பது வெளிப்படையாக எல்லோருக்கும் தெரியும். ஏனென்று சொன்னால் அரசாங்கத்துக்கு சார்பானவர்களுக்கும் முன்னாள் அமைச்சர்கள், தற்போதிருக்கின்ற அமைச்சர்கள் அல்லது அமைச்சர்களுக்கு வேண்டியவர்களுக்கு எதிராக பல முறைப்பாடுகள் இருந்தும் இந்த ஆணைக்குழு அதை சுயாதீனமாக இன்று வரை நடத்தவில்லை. இந்த ஆணைக்குழு தொடர்பாக இருந்த பணிப்பாளர் கூட ராஜினாமா செய்தார் அரசியல் அழுத்தம் காரணமாக. ஆகவே இந்த சுயாதீனமாக இயங்க வேண்டிய இந்த ஆணைக்குழு ஒரு இந்த அரசாங்கத்தின் ஒரு அமைச்சாக இயங்கிக் கொண்டிருக்கிறது. இந்த ஆணைக்குழுவை சுயாதீனமாக இயங்குவதற்கு அரசாங்கம் முன்வர வேண்டும். அரசாங்கம் தங்களுடைய கட்சி சார்ந்த, தங்களுடைய நலன் சார்ந்த ஒரு சிலரை காப்பாற்றுவதற்காக இந்த ஆணைக்குழுவை ஒரு சுயாதீனம் இல்லாமல் ஒரு தங்களுடைய கட்டுப்பாட்டுக்குள் வைத்து இயங்குகின்ற தன்மைதான் தற்பொழுது காணப்படுகிறது. உதாரணமாக நான் ஒரு விடயத்தை குறிப்பிடுகின்றேன். இது முன்பு கடந்த ஆட்சி நடைபெற்றது. மன்னார் மாவட்டத்தை சார்ந்த அரிப்பு என்ற பிரதேசத்தில் என்னுடைய உறவினர்கள் கூட அந்த கௌரவ பாராளுமன்ற உறுப்பினர் அனுர்குமார திசநாயக்கா நேவி சம்பத் தொடர்பாக குறிப்பிட்டிருந்தார். அந்த நேவி சம்பத் தொடர்பாக என்னுடைய உறவினர்களும் அவருடைய வழக்கில் சம்பந்தப்பட்டிருக்கிறார்கள். அந்த நேவி சம்பத் என்பவருடைய பேக்குக்குள் இரண்டு அடையாள அட்டைகள் கண்டெடுக்கப்பட்டது. அந்த இரண்டு அடையாள அட்டைகளும் எங்களுடைய மன்னார் மாவட்டத்தை சேர்ந்த அரிப்பு பிரதேசத்தில் இருக்கின்ற அமலன் என்கின்ற அந்த நபருடையதும் அவருடைய மகனுடைய அடையாள அட்டைகள் அவருடைய சம்பத்தினுடைய பாய்க்கில் இருந்தது. ஆனால் அதை அவர்களுடையதா என்று உறுதிப்படுத்துவதற்கு அவர்களுடைய வீட்டிற்கு சிஐடியினர் வந்திருந்தனர். நானும் அந்த இடத்துக்கு நான் சென்றிருந்தேன். ஏனென்றால் அவர்கள் என்னுடைய உறவினர்கள் என்ற அடிப்படையிலும் சிங்கள மொழி நான் அவர்களுக்கு தெரியாது என்ற அடிப்படையில் நான் அந்த இடத்துக்கு சென்றிருந்தேன். அதன்போது அந்த சிஐடி பிரிவினர் தெரிவித்திருந்தார்கள், நேவி சம்பத் என்ற அந்த நபரனுடைய பேக்குக்குள் இந்த இரண்டு அடையாள அட்டைகள் இருந்தது, இவர்கள் உங்களுடைய கணவனா, இவர் உங்களோட மகனா என்று அவர்களை உறுதிப்படுத்தி கையொப்பம் வேண்டி சென்றார்கள். ஆனால் அந்த வழக்கு நீதிமன்றத்தில் இருக்கிறது. அந்த நீதிமன்றத்தில் இருக்கின்ற அந்த வழக்கில் நேவி சம்பத் என்பவர் 4 பேரை சொல்லியிருந்தார். அந்த 4 பேரையும் கைது செய்யும்படி நீதிபதி உத்தரவிட்டிருந்தார். ஆனால் இன்று வரை கெட்டியராட்சி என்ற அந்த நபரையும் கர்ணகொட என்ற அந்த நபரையும் இன்று வரை சிஏடி பிரிவினர் கைது செய்யவில்லை. ஏனென்று சொன்னால் அந்த இரண்டு பேருக்கு பின்னால் ஒன்று அரசியல் இருக்க வேண்டும், அல்லது இராணுவத்தில் மிகப்பெரிய பதவியில் இருக்கின்றவர்கள் அவர்களுக்கு பின்னுக்கு இருக்க வேண்டும். இப்படியான ஒரு சூழ்நிலை தான் இன்று இலங்கையில் இருக்கிறது. அதாவது இங்கு இன்று பேசிய ஆளுங்கட்சி உறுப்பினர்களாக இருந்தாலும் எதிர்கட்சி உறுப்பினர்களாக இருந்தாலும் நீதிமன்ற விசாரணைகள் சுயாதீனமாக இல்லை என்பதை தங்களுடைய பேச்சுக்கள் மூலம் கூறியிருந்தார்கள். இந்த சுயாதீனமான ஒரு இந்த நாட்டில் நடக்கின்ற லஞ்ச ஊழல் ஆணைக்குழு தொடர்பான விசாரணை சுயாதீனமாக இயங்கவில்லை. நான் குறிப்பிட்ட விடயம் போல இந்த நீதிமன்றம் சரியாக நீதிமன்ற உத்தரவு நடைமுறைப்படுத்தவில்லை. ஆனால் இவர்கள் இரண்டு பேரும் இலங்கையில் தான் இருக்கிறார்கள். கெட்டியராட்சி என்ற அந்த நபரும் கர்ணகொட என்ற அந்த நபர்களும் இலங்கையில் தான் இருக்கிறார்கள். அவர்கள் இராணுவ கடற்படையிலோ இராணுவத்திலோ மிகப்பெரிய பதவியில் இருந்தவர்கள். அந்த அப்படியான ஒரு சூழ்நிலை தான் இங்கு இருக்கின்றது. அரசியல் ரீதியாக நீதிமன்றத்தை கட்டுப்படுத்துவதும் அரசியல் ரீதியாக சுயாதீனமாக இயங்குகின்ற ஆணைக்குழுக்களை கட்டுப்படுத்துவதும் இன்றைய இந்த அரசாங்கத்தில் நடைபெற்று கொண்டிருக்கின்றது. நான் ஒன்றை இந்த அரசாங்கத்திடம் கேட்க விரும்புகின்றேன், இந்த அனைத்து பாராளுமன்ற உறுப்பினர்களிடம் கேட்க விரும்புகின்றேன். இன்றைய இந்த ஆணைக்குழுக்களுக்கு லஞ்ச ஊழல் ஆணைக்குழுக்களுக்கு சுயாதீனமாக இயங்குகின்ற ஆணைக்குழுக்களுக்கு விசாரணை நடத்த முடியவில்லை என்றால் இங்கே இந்த இலங்கையில் நடைபெற்ற மிகப்பெரிய போர்க்குற்றங்களுக்கு எப்படி இந்த நீதிமன்றங்களால் நீதி வழங்க முடியும்? இங்கு ஒரு சாட்சிகள் இருக்கின்றது, அடையாள அட்டை அந்த அவருடைய கைப்பைக்குள் இருந்தது. ஆனால் அந்த சம்பத் இன்று வழியில் இருக்கிறார். அவருக்கு வாதாடுவதற்காக கடந்த இரண்டு தினங்களுக்கு முன்பு 15 சட்டத்தரணிகள் வந்தார்கள். இந்த நேவி சம்பத்துக்காக வாதாடுவதற்கு 15 சட்டத்தரணிகள் நீதிமன்றத்தில் ஆஜராயிருந்தார்கள். ஒரு குற்றம் இழைத்தவர் அந்த இரண்டு பேர் 2008 ஆண்டிலிருந்து அந்த அமலன் என்கின்ற நபரும் அவருடைய மகனும் இன்று வரை இல்லை. அவர்களுடைய அடையாள அட்டை சம்பத்துடைய பைக்கில் இருந்தது. அவர் குறிப்பிட்ட நபர்களை இன்னும் போலீஸ் கைது செய்யவில்லை. ஒன்று அரசியல் அல்லது இராணுவ அதிகாரம். இப்படிப்பட்ட சூழ்நிலையில் எங்களுடைய மக்களுக்கு நடந்த மிக கொடூரமான போர்க்குற்றத்தை இப்படியான நீதிமன்றங்கள் மூலம் எப்படி உண்மையை கண்டறிய முடியும்? அந்த மக்களுக்குரிய பெறுபவர்களை எப்படி அந்த மக்களுக்கு கிடைக்கிறதுக்கு ஆவணை செய்ய முடியும்? சர்வதேச நீதிபதிகள் இல்லாமல் இந்த இப்படியான இலங்கையில் இருக்கின்ற சட்ட திட்டங்களுக்கு அமைவாக இங்குள்ள நீதிமன்றங்களை எப்படி நாங்கள் நம்புவது? மக்கள் எப்படி நம்புவார்கள்? இங்குள்ள அரசியல்வாதிகளை இங்குள்ள ஆணைக்குழுக்கள் மீது இங்குள்ள நீதிமன்றங்கள் மீது மிகப்பெரிய குற்றச்சாட்டுகளை வைக்கிறார்கள். ஆணைக்குழு தொடர்பாக நான் கேட்கின்றேன், இந்த இப்படியான நீதிமன்றங்களில் எப்படி எங்களுடைய மக்களுக்கு நீதி கிடைக்கும்? பாதிக்கப்பட்ட மக்களுக்கு, போர்க்குற்றம் புரிந்த இராணுவத்திற்கு, குறிப்பாக அரசியல்வாதிகளில் கை வைக்க பயப்படுகின்ற நீதிமன்றம் எப்படி ஒரு இராணுவத்தை இலங்கையை நிர்ணயிக்கின்ற ஆட்சியை நிர்ணயிக்கின்ற இராணுவத்தை எப்படி இந்த நீதிமன்றங்கள் கையாளும்? ஆகவே இந்த உள்நாட்டு விசாரணையோ அல்லது இந்த உங்கள் அரசாங்கத்தால் ஏற்படுகின்ற ஆணைக்குழுக்கள் மூலம் எங்கள் மக்களுக்கு எந்த விதத்திலும் நீதி கிடைக்காது என்பதையும் நான் இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். நீங்கள் லஞ்ச ஊழல் ஆணைக்குழு தொடர்பாக திருத்தங்கள் கொண்டு வருகின்ற போது அது ஒரு சுயாதீனமாக இருக்க வேண்டும். திருத்தங்கள் கொண்டு வருவதற்கு அப்பால் இப்போ இருக்கிற சட்டங்கள் நடைமுறைப்படுத்தப்பட வேண்டும், சுயாதீனப்படுத்தப்பட வேண்டும். திருத்தங்கள் கொண்டு வந்து வெறுமனே சட்டங்கள் இயற்றப்பட்டு அந்த சட்டங்களை பின்பற்றாத சூழ்நிலைகள் தான் தற்பொழுது எங்களுடைய நாட்டில் இருக்கிறது. இருக்கின்ற சட்டத்தை நாங்கள் பயன்படுத்த வேண்டும். ஒரு இந்த நாட்டினுடைய ஜனாதிபதி கூட அந்த ஒரு பத்திரிகையில் ஒருக்கா நான் படித்திருக்கின்றேன், இந்த நாட்டு ஜனாதிபதி கூட சுயாதீனமாக இயங்க வேண்டும் என்ற ஒரு அறிக்கையை விட்டிருந்தார். அப்படி ஒரு நாட்டினுடைய ஜனாதிபதிக்கு அதில் சந்தேகம் ஏற்பட்டிருக்கிறது. ஆகவே இந்த நாங்கள் திருத்தங்கள் கொண்டு வருவது மிக முக்கியமான விடயம். திருத்தங்கள் கொண்டு வரும்போது அதை இலங்கையில் உள்ள எல்லா மக்களும் எல்லா மக்களும் பயன்பெற விதத்தில் திருத்தங்கள் கொண்டு வர வேண்டும். உண்மையில் அரசு தரப்பில் ஒரு பாராளுமன்ற உறுப்பினர் குறிப்பிட்டிருந்தார், லஞ்ச ஊழல் ஆணைக்குழுவில் தற்பொழுது முறைப்பாடுகள் குறைந்திருப்பதாக. ஆணைக்குழுவில் முறைப்பாடு குறைந்திருப்பதன் காரணம் நம்பிக்கை இல்லாத தன்மைதான். அந்த ஆணைக்குழுவில் முறைப்பாடு செய்தால் அதுக்கு ஏற்றவாறு நடவடிக்கைகள் எடுக்கப்பட மாட்டாது என்ற ஒரு கருத்தில் தான் முறைப்பாடு செய்வது குறைவாக இருக்கிறது. என்னிடம் கூட ஒரு அமைச்சருடைய தற்போது அரசாங்கத்தில் அங்கம் வகிக்கின்ற அமைச்சருடைய குற்றச்சாட்டுகள் நிறையவே இருக்கிறது. ஆனால் நான் சென்று முறைப்பாடு செய்யவில்லை. முறைப்பாடு செய்தால் அடுத்த நாள் பத்திரிகையில் இந்த அமைச்சருக்கு எதிராக இந்த பாராளுமன்ற உறுப்பினர் முறைப்பாடு செய்தார் என்ற செய்தி மட்டும்தான் வரும், எந்தவித நடவடிக்கையும் இருக்காது. எந்தவித நடவடிக்கையும் இருக்காது. இப்படியான சூழ்நிலையில்தான் இங்கு முறைப்பாடுகள் குறையப்பட்டிருக்க ஒழிய நாட்டில் முன்பிருந்ததை விட ஊழல் மிகவும் மோசமாக இருக்கிறது. இந்த பாராளுமன்றம் அதற்கு நடவடிக்கை எடுக்க வேண்டும், திருத்தங்கள் கொண்டு வரப்பட வேண்டும். அந்த திருத்தங்கள் கொண்டு வர்ற திருத்தங்கள் அரசாங்கத்தின் அழுத்தம் இல்லாமல் சுயாதீனமாக இயங்கக்கூடிய வகையில் சகல மாகாணங்களுக்கும் பயிரப்பட வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன்.
Thank you. Honorable Minister Ravi Karunanayake.
Thank you, sir, for giving me this opportunity to speak a few words on the proposal that has been put forward. அப்போ மே உபரிம அவம ලැබීමේ සීමාව සංචිත වෙනස් කරන්නේ අපේ සත්භාවේ කාර්ය වශයෙන් මේකේ සැබෑ අර්ථය ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලබා දීමයි. අපි හිතුවා මේක ඉදිරිපත් කරන අවස්ථාවේදී අල්ලස දූෂණ කොමිසමේ ඒ කරන කටයුත්ත තුළින් යම් බාධා ඇති වෙලා තියෙනවා, ඒ වගේ වැඩි මට්ටමල තිබ්බහම ඒ නිසා අඩු කිරීම තුළ මේ තියෙන පීඩනය අඩු වෙනවායි කියන විශ්වාසයෙන් තමයි කටයුතු කරලා තියෙන්නේ. අපි ආණ්ඩුවක් වශයෙන් සැබෑ වෙනසක් ඇති කරන්න අපි කටයුතු කරගෙන යනවා. අපි මේ අවස්ථාවේදී මේක අපි එක උපක්‍රමයක් වශයෙන් උදව් කිරීමට කටයුතු කරා වගේම මුදල් වෙන් කළ තිබෙනවා මීට පෙර අවුරුදු වර්ෂයට වැඩිය 100%ට 120ක් කුඩයකින්. ඉතින් ඒ වගේ ඕනෑකමකින් අපි කටයුතු කරන අවස්ථාවේදී නොඑක් විපක්ෂින්න කුඩා කණ්ඩායම් නොඑක් අදහස් යොමු කරලා මේක විකෘති කිරීමේ ස්වරූපයකින් කටයුතු කරනවා. අප මේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නෙමෙයි සැබෑ වෙනසක් දූෂණය අඩු කිරීම නෙමෙයි නැත්තටම නැති කිරීම යන සංකල්පය තුළින් කටයුතු කිරීමයි අප කතා කරන්නේ. ඔබතුමාලා හිනා යනවා මොකද ලක්ෂ ගණන් එක්කෙනෙක් දෙන්නෙක්ගේ සාක්කුවට දාලා දැන් ඒවා නැති වෙනකොට ඒවා අඩු වෙලා දැන් කතාව විතරයි තියෙන්නේ, ක්‍රියාවට යොමු වෙන්නේ නැහැ. ඒකයි තියෙන වෙනස. ඒ නිසා අප අභියෝග කරනවා ඔබතුමාලා පුළුවන් නම් මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙන උත්තරේ හොයලා දෙන්න කියලා අපි උත්තර හොයලා දෙන්නම්. අපි උසාවිය ගිහිලා තියෙන ඉස්සල්ලාම ඕගොල්ලොන් කියලා තියෙන ප්‍රශ්නය තිබ්බයි කියලා ඒක අපි උසාවිට ගිහිල්ලා දැන් කටයුතු කරගෙන යනවා. දැන් පේනවා සැබෑ උත්තරේ කොහෙද තියෙන්නේ කියලා. කෝ මහින්ද රාජපක්ෂ එදා කිව්වා මේකේ බැඳුම් කරේ හොරයක් තියෙනවා කියලා උසාවිය ගෙනියනවා කියලා. මං දැන් මේ 28 වෙනි දවසේ තාම අහනවා කෝ මේ මහින්ද රාජපක්ෂගේ මේ කයිවාරු කතාව. උසාවිය ගෙනව නම් ප්‍රශ්නයක් තිබ්බා නම් ඇයි උසාවිය යන්නේ නැත්තේ? උසාවිය ගියොත් නිර්වත්භාවයේ පෙනෙන්නේ මහින්ද රාජපක්ෂගේ, මේ කරපු පීබි ජයසුන්දරගේ, මේ කරපු නිවාඩ් කබ්‍රාල්ගේ, මේ හොරු ටික තමයි ආර්ථික ඝාතක කියලා විමල් වීරවංශ කිව්වේ. දැන් මොනවද කියන්නේ? ඒ නිසා මේ වගේ බොරු කරන්නේ නැතුව ජනතාවට මේ පන්සල් ගානෙ ගිහිල්ලා කතා කරන්නේ නැතුව හන්දි ගානෙ ගිහිල්ලා මේ උසුගන්වන්නේ නැතුව සැබෑ ප්‍රශ්නයක් තියෙනවා පෙන්වන්න මෙන්න මෙතන ප්‍රශ්න තියෙනවායි කියලා. ඒකට තමයි සැබෑ ආණ්ඩුවක් වශයෙන් අපි උත්තර දෙන්න කටයුතු කරගෙන තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අපි තජුඩින් ගැන කතා කරනකොට මුරසන හොබවන සභාපතිතුමනි අපි ඉතාමත් කනගාටු වෙනවා තාම මේකට උත්තරයක් ලැබලා නැති එක. අපේ ආණ්ඩුව තාම උත්තරයක් ලැබිලා නැහැ. ඒ වගේම ලසන්ත වික්‍රමතුංගගේ මගේ මිත්‍රයා මරලා දාලා තියෙනවා, දන්නවා කවුද කියලා. මේ ගියම් දෙන්නේ තුන් දෙනෙක් ආරක්ෂා කරන වැඩපිළිවෙළ තුළින් තාම අල්ලලා නැහැ. මේවා අපි හෙළිදරව් කරන්න ඕනේ. ලසන්තල වගේ බය නැතුව ලියපු අය මේව සදාකල්ම නැති වෙලා තියෙන අවස්ථාවේදී අඩු ගානේ මේකට අපි යම් නිවැරදි කිරීමක් කරන්න අවශ්‍යයි. ඒ නිසා මෙතන මම හිතන්නේ ජටගහම නෙමෙයි මේක විවෘත කරලා පෙන්වන දෙන්න එක මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ වුනේ කියන එක. ඒ වගේම අපි තාම බලන අවන්ගාඩ් ගැන මොනවද ඒ සම්බන්ධ වෙලා තියෙන්නේ? කෝ ගාමිණී සෙනරත්න ගැන, කෝ මේ සම්බන්ධයෙන් වරය අධිකාරිය ගැන, ඒ හිටපු සභාපති, කෝ ගෝතාපගේ මිඩ් ඩීල් ගැන, අපි මේ යහපාලන කියන ආණ්ඩුව තුළ අපට හිර වෙලා තියෙන මේ වගේ කටයුතු කරගෙන ඉදිරියට යන්න. අපි බය නැහැ ওই නම්තිය කතා කරලා කටයුතු කරන්න. මොකෝ අපට කකුල් දෙකක් දෙපැත්තේ තියලා කටයුතු කරන පුද්ගලයෝ නෙමෙයි. අපේ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේනත් අපේ අගමැතිතුමා රනිල් වික්‍රමසිංහත් එකට පක්ෂ දෙක එකතු කරලා මේ යන ගමන තුලින් ලෝකය අභිවෘත වෙලා තියෙනවා අද අලුත් ශ්‍රී ලංකාවක් බිහි කරන යන ගමනක් දෙසයි. ඒ නිසා මම දන්නවා කුඩා විපක්ෂ කණ්ඩායම් තුලින් මේවා බලාගෙන ඉන්නකොට ඉවසන්න අමාරු වෙනවා. නමුත් අපට අවශ්‍ය වෙන අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න එකට මේ රට හදන්න අවස්ථාව ඇවිල්ලා තියෙන අවස්ථාවේදී කරුණාකරලා අපි මේ දේශපාලන පැත්තකට තියලා මේ රටේ ඉදිරි අනාගතය අවුරුදු 30ක් අපි නැති වුණ අනවශ්‍ය යුද්ධයක් සම්බන්ධයෙන් යුද්ධය ජයග්‍රහණය කරනවා. දැන් ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරන්න තමයි තිබෙන්නේ. ඉතින් ඒකට ලොකුම බාධකේ තමයි අල්ලස්ස දූෂණය. මේක පිරිකාවක් වගේ මේක සම්පූර්ණ මේක අඩු කිරීම නෙමෙයි නැත්තර නැති කිරීම තමයි අපේ රටේ ශීඝ්‍ර සංවර්ධනයකට අපි යන්න ඕනේ වන්නේ. ඒ නිසා මම මීට වැඩි වෙලා ගන්නෙ නැහැ. අපි යම් දේශපාලන පක්ෂ මේ අල්ලස්ස දූෂණ ගැන කතා කරාට ඒගොල්ලන්ගේ ක්‍රියාව අල්ලස්ස දූෂණය ගමින් තමයි යන්නේ. වෘත්තීය සමිති තියෙනවා, ගිහිල්ලා කොම්පනි ගන්නවා, එතන බාධා ඇති කරනවා, සල්ලි ගන්නවා. ඒවා අල්ලස්ස දූෂණ නොවේද? මෙතන ඇවිල්ලා ලොකුට පම්පෝරිය ගහනවා, මේක කරනවා අර කරනවා කියලා. නමුත් ඒ දේශපාලන උපක්‍රමශීලී වැඩ කටයුතු තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න බැරි අය ඕවගේ දේවලුත් කටයුතු කරනවා කියන එක අපි හොයලා බලන්න ඕනේ. අද බලන්න තියෙන විවෘතභාවය ප්‍රජාතන්ත්‍රවාදී හැම දවසම කොහේ හරි පෙරපාලියක් යනවා. මේක එදා තිබ්බන සුදු වෑන් වලින් මේ එකක්වත් නැති වෙනවා. අද ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිලා තියෙන නිසා මේක වල්මත්ව පාවිච්චි කළ යුතුද? නෑ. අපි මේක සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයට අපි යම් වැරද්දක් තියෙනවා නිවැරදි කිරීමේ අවස්ථාව දිය යුතුමයි. නමුත් නිකරුණේ හොඳට යන ආණ්ඩුවක් ඉදිරියට යන රටක් ඒක බාධා කරන්න හදනවා නම් එහෙනම් ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ ඇතිවන්නේ. හම්බන්තොට වරාය ගැන ලොකුවට සද්ද කරා මිලියන් US ඩොලර් මිලියන් 1400ක් නැතොත් බිලියන් 197ක් වියදම් කරනවා. ඒකෙන් ආදායම මිලියන් 200යි. කොහොමද රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන්ද? දේශපාලන පම්පෝරේ බවට ඔන්න හදනවා. ඊට පස්සේ ආර්ථික සම්පතක් නැහැ ඒකට ලැබෙන්න පුළුවන් ආදම් උපයන්න පුළුවන් මාර්ග. දැන් මේක අපි යම් මිතියෙන් ණය ඇති කරපු අයට මේක බාර දෙනකොට ලොකු සද්දයක් ඇති කරනවා. එදා රට විකුණන මුකුත් නැහැ. දැන් රටේ ජනතාවට සංවර්ධනය කරන්න අපි සල්ලි හොලා දෙනකොට ඒක බාධාක් වට පරිවර්තන වෙලා තිබ්බා. ඉතින් ඒක දැන් ඉවරයි. ඒක මතිකව ආණ්ඩුව කටයුතු කරලා තියෙන අවස්ථාවේදී අප සියලු දෙනාම එකතු වෙලා මේ රට සංවර්ධනය කරන්න අපිත් එක්ක අත්වල් බඳින කියන එක මතක් කිරීමෙන් මේ අල්ලස්ස දූෂණ කොමිසමේ මෙවැනි කටයුතු තුලින් අපි පිරිසුදු පාලනයක් ඉදිරියට ගෙනියන්න ඕනේ කියන එක අපි ස්ථාපිත කරනවා කියන එක මතක් කිරීමෙන් මම නිහඬ වෙනවා.
Thank you.